හොඳමයි. එහෙමනම් අදත් 2020 වර්ෂයේ දෙසැම්බර් මාස 21 වෙනි සඳුදා අදත් අපි සූදානම් වන්නේ අපගේ මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නයි. ඒ සඳහා අප සමග සම්බන්ධ වෙනවා මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. අපි ඔබතුමාට ආරාධනා කරනවා අද දිනට ධර්ම සාකච්ඡාව කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
තෙරුවන් සරණයි හැම දෙනාටම. කාට හරි ගැටලුවක් තියෙනවා නම් සාකච්ඡා කරන්න යොමු කරන්න.
රවි මහත්මයා, මට මෙහෙම පොඩි මේකක් හිතුණා. දැන් අපි මේ දිගටම මේ සක්කාය දිට්ඨිය ගැන නිතරම කතා කරන නිසා මේ දැන් ඇත්තටම අර අපි ගිය සැරේ ඉස්සෙල්ලා දැන් කීප සැරයක්ම කිව්වේ අර නිවිත්තං නාම රූපස්මෙන් ඉදං සච්ඡාන්ති මඤ්ඤති කියන අර ඒකේ ඒ කියන විදිහටත් ඇත්තටම ඒ මේ සක්කාය දිට්ඨිය ගැනම තමයි එතනදිත් විස්තර වෙන්නේ නේද? ඒ කියන්නේ අපි දැන් නාම රූපයට බැහැගෙන ඉන්නවා කියන්නේ මේ අපි සක්කාය දිට්ඨියේ ඉන්නවා ඒක ගැන නොදැන කියන වගේ අදහසක් නේද එතනිනුත් එන්නේ කියලා මට නිකන් හිතුණා. අපි ඒ ගැන චුට්ටක් කතා කරමු කියලා. තෙරුවන් සරණයි.
ඔව්, තෙරුවන් සරණයි. නිවිතා නාම රූපස්මෙන් ඉදං සච්ඡන්ති මඤ්ඤති. නාම රූපී බැසගෙන මේකමයි සත්‍ය කියලා මඤ්ඤණාවක ඉන්නවා. ඒක ඇර ඉදං සච්ඡන්ති මඤ්ඤති, මේකමයි සත්‍ය. ඒක ඉතින් ගොඩාක් වෙලාවට වෙනවා. දැන් මේ මාර්ගේ යන්න උත්සාහ කරනකොට එක එක ඒවා අවබෝධ වෙනකොට හිතෙනවා ආ මේකමයි ඇත්ත, අනිත් ඒවා බොරු. ඒතේ ඉදං සච්ඡන්ති මඤ්ඤති, මේක තමයි සත්‍ය, මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඇත්තේ කියලා හිතෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් මේකමයි ඇත්ත, අනිත් ඒවා බොරු කියලා හිතෙන තැනම ඊ මාර්ගයට බාධාවක්. ඉතින් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මෙහි තාම නාම රූපේමයි වැසගෙන. දැන් කෙනෙක් එක්ක රූපයෙන් මිදුණා නාමය අල්ලගන්නවා. ඒ කියන්නේ අන භෞතික ලෝකෙන් මිදුණා මේ සේරම හිත කියලා හිතෙනවා. ඒ හිතේ ඇති වෙන දෙයක් විතරයි, බාහිරයක් නැහැ කියලා එන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිරේ තියෙන ඒ ඔක්කොම වෙනස් වෙනවා, තියෙනවා නැති වෙනවා විතරයි කියලා එන්න පුළුවන්. එහෙම නැත්නම් රූපයත් හිතේ හැදෙන්නේ කියලා එන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයම හිතේ සකස් වීමක් විතරයි. මේ හිතත් ඇති වෙනවා නැති වෙනවා, හිත මත පාලනය කරන්න පුළුවන් වගේ එක එක විදිහේ දේවල් එනවා. දැන් ඒකේ ගොඩාක් වෙලාවට එන්නේ අපි රූපය හොඳට දන්නවා, දැන් හිත තමයි මේ තේරම මුලාවන් කරන්නේ. නෑ, එතෙන්දී බලන්න ඒ රූපය තේරුම් ගත්තා, හිත කියන්නේ ආපහු විඥානයක් නැත්නම් නාම ගොඩක්. නාමයේ බැසගත්තත් එකයි රූපයේ බැසගත්තත් එකයි. එහෙම නැත්නම් කෙනෙකුට ඔක අනිත් පැත්තෙන් නස් පුළුවන්. නාමය කියලා දෙයක් නැහැ, හිත කියලා දෙයක් නැහැ. තියෙන්නේ මේ භෞතික ස්වභාවය විතරයි, සතර මහා ධාතු විතරයි. ඔක ඇතිලා නැතින ඔක වෙනස් වෙනවා. ඒකට මේ භෞතික ස්වභාවේ විශ්වය අල්ල ගන්නවා. ඉතින් ඒ පැත්ත එනකොට ඒ රූපේ බැස ගන්නවා. ඉතින් ඒක අපි දන්නා අර බුදුරජාණන් වහන්සේට කලිනුත් තිබුණා ඒ අනිත් මතවල මේ නිවන කියන්නේ මේ ගිහිල්ලා මහා බ්‍රහ්මයා එක්කතු වෙනවා, විශ්වය එක්කතු වෙනවා. අර වගේ අදහස්. මේ වගේ මත තියෙන කාලෙකනේ බුදුරජාණන් බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒකට අපි විශ්වයේම කොටසක් ඕකට එකතු වෙනවා. ඒ වගේ පැති වලින් එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සිත කියන එක තමයි මේ අපි ඉතින් අර නාම ධර්ම අල්ල ගන්නත් පුළුවන්, රූප ධර්ම අල්ල ගන්නත් පුළුවන්, ඒ දෙකම අල්ල ගන්නත් පුළුවන්. ඒකට ඒවයි දැසගෙන ඒකමයි සත්‍ය කියලා වැටහෙනවා. රූපාවචර ධානය පැත්තට යනකොට ඒක හිතෙනවා වැඩි අත්දැකීම් එක්ක. ඒ එහෙම ඒ කාලේ නිවන් අවබෝධ කළා කියලා හිතාගෙන හිටිය ගොඩාක් පිරිසක් හිටියා. ඒකෙදී අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ වෙයි හිටියා අනිත්‍ය බලන පිරිසක් හිටියා, දුක බලන පිරිසක් හිටියා, අනාත්මය කියන පිරිසක් හිටියා. ඉතින් දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කිව්වයි කියලා එකපාරට දහම් මාර්ගයට එන්නේ නැහැ. මොකද මේ වචන එතකොටත් තිබුණා. කාලෙත් ඒ සූත්‍ර කියවනකොට හම්බ වෙනවා ඒවයි හිටියා කියන එක. මේ ඇතිවීම නැතිවීම කියන එක පෙන්වන්න අමුතුවෙන් බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. ඒක අපි දැන් විද්‍යාඥයෝ පවා දන්නවනේ. සමහර දැන් ඔය නිව්ටන්ලා, නීල්ස් බෝලා වගේ අය, හයිසන්බර්ග්ලා, අන්සර්ටන්ටි, තියරි ඔෆ් අන්සර්ටන්ටි කියන ඒවා එහෙම ඉදිරිපත් කළා. ඊළඟට අයින්ස්ටයින්ලා වගේ අය ක්වොන්ටම් වාදී පැත්තෙන් ගියාම එහෙම නැත්නම් මේ ශාරීරී අනීක්ෂ වලින් ලොකු කරලා බලලා මේ සෛලයක් ඇතුලේ වැඩ කරන හැටි මේ සෛරම වෙනස් වෙනවා කියන එක දකින්න පුළුවන් මේ අත්තමට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ඇත්ත වුණා නම් ඒගොල්ලෝ තමයි ඉස්සෙල්ලම මේ නිවන් දකින්න ඕන. ඒ එහෙම වුණාට එහෙම සෝවන් වෙන්නත් බැහැනි කියන පැත්ත. ඉතින් මේ සියුම් ධර්ම කරුණු නිවිතා නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේ අපි මුලා වෙන තැන් අඳුරගන්න උදව් වෙන කෙනෙකුට තමන් යන මාර්ගේ මුලා වෙන්න පුළුවන් තැන් අඳුරගන්න උදව් වෙන ගාක් වටින දේශන අනත්තනි අස්තමානි ආත්ම සංඥාවෙන් ඉඳ අවදී සිද්ධ වෙන්නේ නේද? එතෙන්ද කියනවා පස්ස ලෝකං සදේකම් බලව. පස්ස කියන්නේ බලන්න කවුරු දිහාද? මේ දෙවියන් සහිත ලෝකයා දිහා. මේ වගේ දෘෂ්ටි වලට බැසගත්තු දෙවියන් සහිත ලෝකයා දිහා. ඒ කියන්නේ මේ නිකං අය නෙමෙයි, මේ විමුක්තියක් හොයන පිරිසක් දිහා බලන්න කියලා මේ කියන්නේ. නිකං අයට එහෙම හිතෙන්නේ නැහැ නේ. මේ හොයන පිරිස අතරේ, නිවනක් හොයන පිරිස අතරේ ඉන්නවා. නාම රූපේම බැසගෙන, ඒ නාම රූපේ ගැන එක එක ඒවා දැනගෙන, නාමයේ මෙහෙමයි, රූපේ මෙහෙමයි, මේවා මෙහෙමයි මෙහෙමයි කියලා ලොකු විස්තරයක් මේ තමන් අත්දැකලා. නාමයේ නැතුව රූපෙට තියෙන්න බෑ, රූපේ නැතුව නාමෙට තියෙන්න බෑ. මේක ධර්ම කරුණු වලින්ම වෙන්න පුළුවන්. මේවා මේ පටිච්ච සමුප්පන්නයි ලස්සනට දහමට ගැලපෙනවා. ඒ රූපය කියන්නේ මෙහෙමයි, මේවා මොනවද ධාතු කාලාප වලින් හැදිලා තියෙන චිත්තක්ෂණ 17යි තියෙනවා නේද? තේනාශනේ ගාණ වෙනස් වෙනවා. ඒවා පටිය පොතේ ගියා යෝ එකකින් එකක් වෙන් කරන්න බෑ. අරකයි මේකයි ඒ විස්තර ගොඩාක් 820 රූප වෙන්න පුළුවන්. ඊළඟට සිත් පැත්තෙන් එන්න පුළුවන්, චෛතසික පැත්තෙන් එන්න පුළුවන්. මෙච්චර තියෙනවා මේවා මෙහෙමයි මෙහෙමයි ගොඩාක් විස්තරයක් ගන්නවා. වැඩි තියෙන්නේ මේ හොඳට බලන්න ඕන. මේවා දැනගත්තේ කවුද? ඔන්න ඔය සකල ප්‍රබෝධිස්තිය. එතකොට අනිත් අය දන්නේ නැහැ මන්ද.
අපිට ඇහෙන්නේ නැතුව ගියා රවි මහත්මයා.
තන කොච්චර සියුම් තැන් තියනවද? කරන් කැලෝ මං සෙල් කරද්දි අදේවකම් දෙවිවරුත් ඉන්නවා. එහෙම ඒකේද නාම රූපේ බැසගෙන මේකමයි සත්‍ය කියලා. ඒ කියන්නේ ලෝකය ගැන තව මොකක් දූතයක් දැනගෙන මේ ලෝකෙන් ඈතර වීමක් නෙවෙයි දැනගන්නවා. දැනගත්තාම හිතලා අන්න දැන් අවබෝධ කර ඒ යමක් අවබෝධ කළා තමයි. හැබැයි ඒ බුදු කෙනෙක් පෙන්නන මාර්ගයේ මේවයි වෙනස ඉතින් බොහෝම සියුම් බව තේරුම් ගන්න ඕනේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි රවි මහත්මයා. මේ
ද්වයතානුපස්සනා සූත්‍ර හරීම වැදගත් ඒක ගැඹුරින් හොයන කෙනෙකුට.
එතකොට රවි මහත්මයා, දැන් මේකටම සම්බන්ධ කරොත් දැන් අපි දැන් මේ දවස්වල ටිකටම ඔබතුමාගෙන් ස්වාමීන් වහන්සේලා කියනොත් අපි අහනවානේ දැන් මේ අනිත්‍ය කියන එක අපිට මේ දැන් අපි දැන් සාමාන්‍යයෙන් තේරෙනවානේ දැන් කියන්නේ මොකද්ද කියලා. මේ කියන්නේ අපි ආයතන වලට අහුවෙන්නේ නැති දෙයක් කියන එක. එතකොට දැන් අපිට මේක ආයතන වලටත් අහුවෙන්නේ නැත්නම් අපි දැන් ඇත්තටම දැන් තේරෙනවා ඉස්සෙල්ලා අපි අනිත්‍ය විදිහට බල බල හිටපු එක මේ කියන්නේ නියම අනිත්‍ය නෙමෙයි, සාමාන්‍ය දුරකට මේ කාමෙන් අයින් වෙන්න වගේ මේ විදිහට ඒක හොඳයි. එතකොට නමුත් දැන් මේක අපි මේ ඒ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේගේ අර ළඟදි දේශනා වලිනුත් මට තේරුණේ දැන් ඒ කියන්නේ මේ අපි ශ්‍රද්ධාවෙන් මේක පිළිගන්න ඕනේ මේ අනිත්‍ය බුදුහාමුදුරුව මේ කියපු දේ. නමුත් අපි තාම මේක දන්නේ නැහැ. හැබැයි ඒක තේරුම් ගන්නත් ඉතින් අපිට තේරෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ අපිට දැන් මෙහෙම يعني ආහාර යනකොට තමයි කවදා හරි දවසක මේක මොකද මේ ආයතන එකකටවත් අහු වෙන්නේ නැති දෙයක් නේ. දැන් අපි මෙච්චර කල් හිටන් ඉන්නේ මේ ආයතන වලට අහු වෙන මොකක් හරි විදියකට අඩු ගන්න විඥාණයෙන්වත් අපිට අහු වෙලානේ. එතකොට එතනත් ආයේ නාම රූපයකටම අහු වෙලානේ නේද? රවි මහත්මයා මේකට තව විස්තරයක් කරලා දෙන්න තෙරුවන් සරණයි.
ඔව් මේ දහම හොයාගෙන යනකොට ඉතින් අපිට හිතෙන්නේ දැන් ආයතන වලට අහු වෙන ඒවා ඇහැට පෙනෙන ඒවා කනට ඇහෙන ශබ්ද ඒක ඇති වෙනවා නැති වෙනවා නේ. ඕක දැක්කහම හරි කියලා මේ අනිත්‍ය කියන්නේ මේකයි කියලා. දැන් එකමට හිතන්න අපිට ඇහෙන ශබ්දයක් කවදාවත් නිත්‍ය වෙනවද? ඔබ වුණ පොඩි ළමයෙක්ගෙන් ඇහුවොත් කියයි ශබ්දේ පවතින්නේ නැහැ, තියෙනවා නැති වෙනවා කියලා. ඒක හිතන්න පුළුවන් කෙනෙකුට දකින්න බැරි දෙයක්ද? එතකොට ඒ දැන් බුදු කෙනෙක් දේශනා කරන්නේ මේක පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා නේද? ධම්මචක්කප්පවත්තන සූත්‍රෙදිම. ඒ කියන්නේ පෙර නොයසු විරු ධමයක් අවබෝධ කළි. කවුද? දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මාරයෙක් වගේ කිසියම්ම කෙනෙක් දැකපු නැති ධමයක්. ඒ කාලේ බලන්න කොච්චරනම් මේක ගැඹුරට හොයන අය හිටියද? ඒ කියන්නේ අද කාලේ වගේ නෙමෙයි බොහොම ඒ කියන්නේ ගාක් තවුසන්ට ඉර්ධිපල තියෙන මත්තමට ඒගොල්ලෝ ධාන වඩාගෙන හිටිය. අපි දන්නවා අසිත තවුසපව අර දීලෝකෙ ගිහින්නේ භාවනා කළේ බුද්ධත්ව කාලේ. ඒතර ඒ දෙවියන්ගේ කවලාහලේ අහලානේ ආවා කියන්නේ ආයිකොලෝ. ඒච්චර හිත දිනු කරපු අය හිටියේ කාලෙක මේ මේක කියන්නේ. මේකන් නෙවෙයි. ඒක අමතක කරන්න හොඳ නැහැ. එතකොට මේ අපිට යම්තන් වැටුණ පළියට මේකයි බුදු කෙනෙක් කිව්වේ කියන තැන ඒ වගේ දේවල් හරි සියුම් රැවටෙන්න පුළුවන් තැන්. ඒකයි මේක පරිස්සමින් විමසන්න ඕන. ඊළඟට ආයතනකින් දැනගත්තු දෙයක් නම් ආයතන අයිති කාටද? ආයතන අයිති මාරයට කියලා තියෙනවා. ඇස අයිති මාරයට, කන අයිති මාරයට, නාසය, දිව, කය, මන ඔය හයම අයිති මාරයට. එතකොට එහ ආයතන හයම ඉක්මවා යන දැක්මකට එන්න ඕන. ආයතන හයින් කියන්නේ ලෝකේ ගැනමයි. ආයතන ලෝකේ. එතකොට ඒ ලෝකයේ ඉක්මවා යන දර්ශනයක්. ආපහු මේක ආයතන වලට අහු වෙනවා නම් ආපහු ලෝකෙන්. එහෙනම් අර මාරයා කියන දේ පිළියරන්නේ ආයතන. ඒකට ආයතන හයම ඉක්මවා යන දර්ශනයක්. මේක ඉතින් ගොඩාක් සූත්‍රවල පෙන්නනවා, ගැඹුරු තැන් පෙන්නන සූත්‍ර. දැන් අර ආයතන පිරිසිඳ දකින්න ඕන. මහා සල්ලායතන සූත්‍රය ගත්තොත් චක්කුම් වික්ඛවේ ඥානං පස්සං යථා භූතං. ඥානං පස්සං යථා භූතං වෙන්න ඕන. දැනගන්න ඕන, දකින්න ඕන මේ යථා භූත ස්වභාවය. මේ සත්‍යය අජානං අපස්සඤ්ඤතා භූතං කියන සත්‍යය දන්නේ නැහැ මේවා ගැන. අජානං අපස්සඤ්ඤතා භූත ඇස ගැන, රූපය ගැන, චක්කු විඤ්ඤාණය ගැන, පස්සේ ගැන, මේ පස්සෙන් ඇති වෙන වේදනාව ගැන. එකක්වත් ඒවයි ඇත්ත ඇති ඇති නැත්නම් යථා භූත ස්වභාවය දන්නේ නැහැ. අජානං අපස්සං යථා භූත. ඒක දැනගන්න ඕනේ. ඉතින් මේ ආයතන හයම ඉක්මවා යන දැක්මක්. කෙනස් ඒ ආයතනේ වේදිතබ්බේ මේ ආයතනය දත යුතුයි. මොකද්ද? ඇස ඉක්මවා යන ඇසට අහු වෙන්නත් බෑ. චක්කු විඥාණයෙන් දෙන්නන ඒ රූපයකට අහු වෙන්න බැහැ. ඒවා ඉක්මවා යන්න ඕන. ආයතන හයම ඉක්මවා යන දැක්මකට එන්න වෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි රවි මහත්මයා. ඇත්තටම අර මට හිතුණා ඔබතුමා අර කලින් අපිට අර කිව්වේ මේ මේවා ගැන ඇත්තට අර කිය කිය හිටියත් සමහර වෙලාවට මේ මට නම් හිතෙන්නේ මේ ඇත්තටම අපි ඉන්නේ අර බොරුවක ඉන්න බව හරි සාමාන්‍යයෙන් වැටහෙනවා කියලා. අර ඔබතුමායි කියපු එක හරි වටිනවා. ඉස්සෙල්ලා අපි කීපයක් සමාන කීපයකට කලින් ඒ ගැන කතා කරානේ. අර ඔය මේ වගේ දේවල් අර මේ සූත්‍රවල තියෙන පොඩි කෑලි. තෙරුවන් සරණයි. වෙන කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.
අවසරයි. තෙරුවන් සරණයි. මේ මට දැන් ඔය කියනකොට මත් වහන් ඉන්නකොට හිතුනේ දැන් ඔය ආයතනවලට අහුවෙන්නේ නැත්නම් දැන් අපි ඥානයක් උපදවගන්නනේ ඕක මේ අවබෝධ කරගන්න ඕනේ. එතකොට අර නුවණින් විමසිල්ල මේ විචක්ෂණය කියලා කියන්නේ එතනින් පටන් අරගෙන යෝනිසෝ මනසිකාරේ වැඩෙන විදිහට ඇතුළත වැඩෙනවා. එතකොට දැන් අපි මේ පටිසමුප්පාදයේ තනුවනේ ওই ටික විමසන්න ඕන. දැන් අපි සලායතන විමසන්න ඕන. මේ විමසගෙන යනකොට දැන් නාම රූපෙට එනවා. එතකොට දැන් ස්වාමින් වහන්සේලා හැමත් පහුගිය දවස්වල ප්‍රතිදේශනාවලත් ඒ නාම මේ දැනුත් ඔය මේ ගාථාව කියලා නාම රූප කියනමනේ කිව්වට නාම රූප වල පැවැත්මම තමයි ස්පර්ශයට හේතු වෙන්නේ. ඒතර දැන් හැම එකම ස්පර්ශ වෙන්නේ හමුවීමනේ. ඒකනේ මේකට හේතුව දැන් මේ මට තේරිලා තියෙන විදිහට. එතකොට මේ නාම රූපේ නොපවතින ස්වභාවයක් එලෙස ගැනම දැන් ඔය කියන්නේ නාම රූපය අර මේ අදිවජන සම්පස්ස පටික සම්පස්ස එහෙම කියලා ඒ දෙක මේ පවතින හැටි ඒක නොපවතිනවා නම් මේ ඔක්කොම ධාති අර ලිහිලි යනවා වගේනේ. නාම රූපේ ඒ පවතින එක විද්‍යාව නිසා දැන් ඒකට ඔය විදිහට නුවණින් විමසමින් යනකොට ඒ දැන් අර සර් සඳහන් කළේ කියන සත්‍ය නියතනේ කියලා. ඒක දැන් මම හිතන් ඉන්නේ ඔය මේ විචක්ෂණයෙන් දැන් ඔය යෝනිසෝ මනසිකාරයේ හරහා ප්‍රඥාවෙන් අපි මේ අවබෝධ කරගන්නේ. එතකොට අපි දැන් අර මොකද්ද මේ මහාවේදාල සූත්‍රයේද කොහොමද කියලා ඒක විස්තරව දවසක කරන්න කියලා. දැනට අපි දේශනාවල අහලා තියෙන විදිහට මේ විඥාන ප්‍රඥාව දෙක එකට තියෙන්නේ. වේදනා සංඥා ඔය ඔක්කොම තනිතනිව නෙවෙයි. එතකොට විඥාණයෙන් දැන් අපිට ප්‍රඥාවෙන් දැනගන්නවා නම් ප්‍රඥාව කියන්නේ දැන් ඒක මට එතන අන්න එතන පොඩ්ඩක් අර හිතන් හිතපු විදිහට වෙනස් වගේ කියලා හිතනවා. ඒකයි මම මේ අහන්නේ. දැන් ඔය ප්‍රඥාව අපි මෙහෙමත් අහලා තියෙනවානේ. ප්‍රඥාවත් සංකත පටිසමුප්පන්නයි. ඒ කියන්නේ සංකත ධර්මයක්. අවිද්‍යා ප්‍රත්‍යයෙන් එතකොට ඒකයි විඥානයයි කොහොමද මේ ප්‍රඥාවෙන් පුළුවන් ද? එතකොට මම දන්නේ මම කිසි ප්‍රඥාවක් කියලා කොහොමද මේ ප්‍රඥාවෙන් අසංකත ධර්මයක් දකින්න පුළුවන් ද? මේ ප්‍රඥාව සංකතයිනේ. දැන් දන්නේ නැහැ මේ මං හිතන්නේ විදිහේ වැරදිද කියලා. ඒවා නිවැරදි කරන්න. එතකොට දැන් විඥානේ ප්‍රඥාවෙන් තමයි දැන් මේ විතර විඥානේ අන්තිමට දැන් දුක වශයෙන් පිටිසිදු දකිනකොට අපි විඥානේ දැනගන්නේ. ඒක හරි දැන් ප්‍රඥාවෙන් තමයි ප්‍රඥාවට තමයි විඥානේ අවබෝධ වෙන්නේ. එතකොට විඥානෙන් ප්‍රඥාවේ අවබෝධය ආපහු විඥානෙන් දැනගන්නවාද? මම තේරුම් ගන්න තියෙන වැරදිය කියන්නේ එතන ඒක කොහොමද කියලා සර් තව ටිකක් දැනට පොඩ්ඩක් විග්‍රහ කරත් කමක් නෑ. මේ මහවේදාල සූත්‍රය විස්තර වශයෙන් කරන්න ඉස්සෙල්ලා සර් පුළුවන් නම් අන්න එතන ටිකක් මේ විතක විදිහ කොහොමද වැරදිද වැරදි නම් නිවැරදි කළාද අන්න ඒක ටිකක් තේරුම් කළා දුන්නොත් ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා පොඩ්ඩක් ඒක සාකච්ඡා කරලා බොහොම පිං තලන් සන්නයි
පෙරවන් සරණයි ඔව් ඒ ප්‍රඥාවයි විඥානයයි දැන් අපිට හිතෙද්දී දැන් අපිට දෙයක් දැක්කා අවබෝධ වුණා කිව්වහම මේක අවබෝධ වුණා කියලා. හැබැයි අපිට පේන්නේ නැහැ ඔක විඥානයකට අහු වුණා කියලා. මේ හුඟක් කෙලහට මේ ධර්ම දැනගත්තා කියන්නේ විඥානයකට අහු වෙන දෙයකට. ඒකේ මූලිකම ධර්ම දේශනාව විඥානය කියන්නේ මායාකාරය කියන එක. මාය උපමංච විඥාන. ඒක ඒ අන්හාර වගේ ඉදන් සච්ඡන්ති මඤ්ඤති කියලා මේවායි සත්‍ය කියලා මඤ්ඤනාවට අහු වෙන මේ බොහොම සියුම් තැන් විඥානයකට දෙයක් වැටුණා නම් ඒ මායාකාරය කියපු දෙයක් නේ අන්තයෙන් දැන් සක්කාය දිට්ඨිය කියන එක රූපේ වේදනාවේ සංඥාවේ සංකාරේ විතරක් නෙවෙයි විඥානය කියන්නේ සක්කාය දිට්ඨියමනේ විඥානේ සතර ආකාර සක්කාය දිට්ඨිය විසි ආකාර සක්කාය දිට්ඨිය බලනකොට එතකොට මේ අපේ මනසට නම් වැටහුණි. එතනම ආයේ මේ අපේ මැජික් කාර්යය කරපු මායාවකට අහු වෙලානේ. විඥානය කියන මායාවට අහු වෙලානේ කියන එක. ඒකයි මේ මේ දහම බොහෝම සියුම් කියන්නේ. අර උඩට
ඒ කියන්නේ එතනත් අහුවෙලා අපි හිතන් හිතුවට එහෙම නේද සර් දැන් ඔය වචන වලින් අපි එහෙම කිව්වා නේද එතනත් අන්තිමට මේ අහුවෙලා අපි දන්නේ අපි හිතේ ප්‍රඥාව කියලා
එහෙමනේ එහෙම නේද කියන සියුම්ම තත්ත්වේ තමයි අපි දෘෂ්ටියකට අහු වුණ බව අපිම දන්නේ නැහැ කියන දැන ඒතකොට ඒ විඥාන කියන මායාකාරය එච්චර දක්ෂයි ඔක දෙන්නේ අර හතරමං හන්දියක මැද්දෙන් ඉඳන් මැජික් එකක් පෙන්නන මැජික් කාර්යය කොච්චර දක්ෂද අද කාලේ මැජික් කාර්යය අර එක පැත්තක් වහගෙන ඉන්නේ ස්ටේජ් එකකට වෙලා මැජික් පෙන්නන යනිත් ඒක පිටිවස්සෙන් ගියත්
අහුවෙන්නවනේ
ඒ කාලේ කියන්නේ මේ හතරමං හන්දියක හතරක පැත්තෙම බලන් ඉන්න වට වෙලා බලන් ඉන්න තැනක මැජික් එකක් පෙන්නන මැජික් කාර්යය කොච්චර දක්ෂද ඒ විඥානය කියන මායාකාරක ඊටතර සිව් අල්ලන්න හරිම අමාරුයි. දැන් අපේ හිතට මොකක් හරි වැටුණාන් අපි හිතන්නේ ඔන්න ධර්මය අවබෝධ වුණා කියලා. අනිත් පැත්තට වෙන්නේ මේ විඥානය කරපු මායාවකට අහු වෙලා. ඒකයි මේ බොහෝම දහම සිව්ම් කියන්නේ. අපිට දැන් දහම් මාර්ගයේ යනකොට එක එක ඒවා අත්දකිනකොට තමයි මායාකාරයට සියුම්ම දරුණු විදිහට අහුවෙන්නේ. ඒක බුදුදහම ඇහුන් නැත්නම් ඒක එක්ක හිතිය නැත්නම් මුලා වෙන එක මුලා වෙනවමයි. ඉංගා දහමත් එක්ක බොහෝම පරිස්සමෙන් යන්න ඕන තැන. පෙරවන් සරණයි.
බොහොම පිං සර් ඒක තමයි එතන මට පැහැදිලි වුණා මේ ඒක තමයි නැත්තම් බුදුහාමුදුරුවෝ ඔච්චරම සියුම් උපමාවක් දෙන්නේ එහෙනේ හතර පැත්තෙන්ම බලන් දෙදි කරන මායාවක් විදිහට විඥානේ නේද සර් ඒ කියන්නේ ඒකේ සියුම්කම අපිට මේවා දැනගන්න තව තව තීරණා ඉතින් සර්ට බොහොම පිං මොකද මේ අපි මේ වගේ සාකච්ඡා කළ දැන් සර්ගේ අදහස එහෙම ආවහම තමයි අපි යම් කිසි අර මොකක් හරි අර ගැටලුවක් පොඩ්ඩ විසඳිලා ආපහු නිකන් වෙනත් නිකන් අලුත් වෙනකට ඕපන් වෙනවා වගේ එහෙම ගතියක් තියෙන ඉතින් ඒකට බොහොම පිංචල තෙරුවන් සරණයි.
ડોક્ટર විතර සරණයි ડોક્ટર සරණයි සුබෝදේසක් කොහොමද මේ අර අපි දැන් කතා කරන්නේ මේ එකෙන් දැන් අපි හිතාගෙන ඉන්නවා අපි නිවන ඇත්තටම දැක්කා කියලා. එතකොට ඒ කියන්නේ ඇත්තටම දැන් අපි කතා කරන විදිහට විඥානය තමයි අපි දැනගන්නේ. ඇත්තටම අපි පණවගත්ත නිවනක්. ඒ කියන්නේ අපි කොහොමද ඇත්තටම මේ පණවගත්ත නිවනක් නැත්නම් මට වැරදිලා කියන එක කියන්නේ. මේ තාම නිවන නෙවෙයි. ඒ කියන්නේ මම මොනවා හරි දෙයක්. ඒ කියන්නේ අඳුම ගානේ පටවිහ පොතේ යෝ වයි නැති තරක් හරි කියලා පණවගත්ත දෙයක් තමයි මම තාම මේ අල්ලගෙන ඉන්නේ කියන එක වගේ. ඒ කියන්නේ කොහොමද මේක මේ මම තාමත් රැවටිලා කියන එක වගේ තමන් හැම වෙලේම එක තමන්ට වෙලේම ඉතු ගන්න ඕනද නැත්නම් එහෙම අර මුලා වෙලා කියලා දැනගන්න විදියක් අපි කොහොමද
තේරුම් ගන්න අපිට හිතෙන දැන් පඨවි ආපෝ තේජෝ වායෝ නැති තැනක් නිවන කියලා. එහෙම නැත්නම් ඒවත් තියෙන තැනක් මේ විදියට අවබෝධ කිරීම නිවන කියලා. ඒ දෙපැත්තම ඉන්න පුළුවන්. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ නැති තැනක් සුද්ධාෂ්ටකය නැති තැනක් මේ විශ්වයේ තියෙනවා. විශ්වයේ හරි කොහේ හරි මේ 31 තලයේ ඇතුලේ හරි ඕකෙන් එළියේ හරි තියෙනවා මේ පඨවි ආපෝ තේජෝ නැති තැනක්. ඇයි මේක කියනවානේ? නාම රූපය නැති සතර මහා ධාතුව පිහිටන් නැති එත්තනාමංච රූපංච අපේ සංඋපරුජ්ජති. නැත්නම් මේ නාම රූපේ නැති එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ නගාදති. පඨවි ආපෝ තේජෝ වායෝ නැති තැනක් මේ නිවන. ඉතින් ඒක අපි දැන් ඒක බුද්ධ දේශනාවලින් ඒක දැනගන්න ඕන පළවෙනි දේ. නැත්නම් මේක මොවද්ද කියලාවත් ඇහෙන්නේ නෑනේ. හැබැයි ඔය තේරුම් ගන්න අත්දකින එක මඤ්ඤණාවක්. නිවනත් නිවන කියන මඤ්ඤණාවක ඉන්නේ. ඒක දැන් දැනට නිවන කියලා මොකක් හරි හිතුණා නම් ඒක මඤ්ඤණාවක්මයි කියන එකත් අර ඉස්සෙල්ලා කියපු එකෙන් බැලුවොත් ඕක දැනගත්තේ මොකෙන්ද? විඥාණයෙන් නෙවෙයිද? නිවන මේ වගේ දෙයක් කියලා දැනගත්තේ මොකකින්ද? මේ හිතෙන් නෙවෙයි දැනගත්තේ. හිතෙන් දැනගත්තා නේ විඥාණයට අහු වෙනවා. ඒ එතකොට ආපහු නිවන මේ වගේ නිවන කියන්නේ මේකයි කියලා විස්තර කරලා තියෙන ඔය විඥාණයකට අහු වෙන එක තියෙනවා. එතනම ආපහු මේ විඥාණය කරපු මායාවටන ගිහින් තියෙනවා. එතකොට නිවන මේ වගේ කියලා ඉතින් නිවන ගැන හොයන්න එපා කියලා නැහැ, හොයන්න ඕන. හැබැයි තේරුම් ගන්න ඕන මේ තාම නිවන කියන මඤ්ඤණාවකමයි ඉන්නේ කියන එක. තේරුවන් සරණයි.
ඒකට දැක්කම අපි ඇත්තටම දැන් මේ වගේ තැනකට එනකොට අපි කන්ෆියුස් වෙනවා නේද? ඒ කියන්නේ අපි ප්‍රතිපන්නේ මොනවා කළත් ඒක ඇත්තටම කළත් දැක් කළත් නොකළත් අපි ඇත්තටම ඒ ඔක්කොම කරන්නේ සංස්කාරයක් කියන එක. එතකොට මේකේ කෙලස් පවන විදිහට කෙලස් අයින් වෙන විදිහට අපි යම් ප්‍රතිපදාවක නියැලෙන්නේ නැහැ කොහොමද? එතකොට අනේතන දැන් අර උදාහරණයක් විදිහට දෙන වීර්ය කරනවා කියන්නේ නොපදින විදිහට උපලක්ෂලය ප්‍රහාණය කරන විදිහට අපි විරියක් වඩනවානේ. වඩන්න අවශ්‍යයිනේ අපිට කෙලස්, කියන්නේ මේ මුරුමුරා නැගින එක නවත්තන්න. එතකොට ඒක මමත්වයකින් තොරව, කියන්නේ මේක මේ සිද්ධ වෙන්නේ මේ දැන් අතන විරිය අපිට අවබෝධයකින් තොරව, කියන්නේ අවබෝධයකින් තොරව ලැබෙන විරියයි. ඊට පස්සේ මට හිතෙනවෙන් මෙහෙම, ඒ කියන්නේ අපි යම් අවබෝධයක් මේ ඔක්කොම වැරදි කියන වගේ අවබෝධයකට ඉස්සර වෙලා මොනවදේතුවත් වැරදි කියන අවබෝධයකට ඉස්සර වෙලා අපි නොදන්න කවුට දෙයක් කරනවා. එතකොට අර පොතුමයි පැහැදිලි කරන විදිහට අන්‍ය ආගම්වල තිබ්බ විදිහට අනිත් දුක්ඛ මේ පවා ඒ ආගම తీරෙන විදිහට, කියන්නේ කලයුතු දෙයක් විදිහට අපි ඒක දකින. හැබැයි මේ දර්ශනය දැකපු කෙනෙක් එතකොට ඒ දර්ශනයත් එක්ක අපි යම් ගමනක් යනවා. මේක මේ එකනේ මේ දේ නිසා මේ කළ යුතු දෙයක් විදිහට, එහෙම නැත්නම් අනිත් පැත්ත දකින්න විදිහට. ඒ කියන්නේ අර මේක මේ තියෙන දෙයක් නවත්තන මගේ එහෙම නැතුව දැන් මට ලැබිච්ච දෙයක්, ඒ කියන්නේ මට පැතිච්ච දෙයක් දැන් අදා ගන්න තත්ත්වෙට යන ගතියක් අපේ තුලින් මතුවෙන්න ඕන කියන එක මේ අවබෝධ වෙන්න වෙනවා. එතකොට අර මමත්වයේ කියන එක සිදෙනවා කියන මේ ගතියක් එන්නේ. එතකොට අපි ඇත්තටම ඒ කියනකොට අපේ මේ මමත්වය කියන එක අපි දැකලා පොඩ පොඩ මේක අඩු වෙනවද? එහෙම නැත්නම් මමත්වය කියන එකත් මේ අර කෙලෙස් වගේම ටිකින් ටික දුර වෙන එකද? දැන් අපි ලක්කය දිත්තේ නැති වෙනවා කියන එක ඇත්තටම මේ ශ්‍රේණියක වෙන දෙයක් විදිහට වගේ තමයි අපි දැනට ගන්නෙ. එතකොට ඇත්තටම ප්‍රායෝගිකව ගත්තොත් මේක කෙලස් තියෙන කම මේ මමත්වය දිගට යන ගතියක් වගේ නේද අපිට, කියන්නේ ගන්න පුළුවන්. මේ කියන්නේ කෙලස් තියෙනවා නම් ඒ කියන්නේ මම ඇති කරගන්න ඒ වගේ ගතියක්. එතකොට අර පිසක්කය දිත්තේ සෝවන් වෙනකොට නැති වෙනවා කියන මේ ධර්මතාවයි පොඩි කන්ෆ්ලික්ට් එකක් වෙනවා වගේ ගතියක් තියෙනවා. ඒ ගැන කොට සාකච්ඡා කරමු තමයි.
වීර්ය කිරීම කියන එක තියෙන්න ඕනනි මාර්ගයේ වඩන්. වීර්ය අනිවාර්ය අංගයක්. ජන ධර්ම වලත් එනවා වීර්ය. ඒක වීර්ය කියනකොට අපිට මේ අර කුසල අකුසල පැත්තෙන්, ඒ කියන්නේ සතර සම්‍යප්පදං වීර්ය කියලා, ඉතින් ඒ වචන තේරුම අපි දන්නවා. ඒ කුසල පැත්තෙන් බැලුවොත් නූපං කුසල ඇති කර ගන්න ඕන, උපං කුසල වැඩි දියුණු කරන්න ඕන. අකුසල් පැත්තෙන් ගත්තොත් ඒ තියෙන අකුසල් යටපත් කර ගන්න ඕන. අලුතෙන් අකුසල් ඇති වෙන්න දෙන්න හොඳ නැහැ. ඒකට දැන් මෙන්න මේක ගාක් වෙලාවට බලන්න. අපි දැන් මේ සීලය පැත්තෙන් දාලානේ ඔය කරුණ ගන්න. සීල් රකින එකේදී ඔය ටික වෙනවා කියන පැත්තනේ, ඒ කියන්නේ සාමාන්‍ය හිතන කෙනෙකුට තේින්නේ. දැන් සත්තු මරණය එක මේ අකුසලයක්. ඉතින් සත්තු මරණයකින් වළකින්න ඕන කියන එකේ ඔය හතර තියනවා කියලා ලස්සනට ගැලපෙනවා. ඒ වගේ මේ සීලයේ හොඳට බැලුවොත් ඔය හතරට ඕන සීලයක් ගැලපෙනවා. ඉතින් ඒ වුණාට එතන පේන්නේ නැති දෙයක් තමයි ඔය සිල් රකින්නේ තන සක්කාය දිට්ඨිය තියනවද නැද්ද? දැන් උදාහරණයක් විදිහට දැන් සිල් රකින්නේ මොකටද ඇහුවෝ? අපි හිතමු දැන් මාර්ගයේ වැඩන කෙනෙක්ගෙන් අහනවා, වා සිල් රකින්නේ මොකටද? සිල් රකින්නේ නැතුව කොහොමද සෝවාන් වෙන්නේ? ඉතින් මට මේ සෝවාන් වෙන්න සිල් රකින්න. දැන් බලන්න ඒ එයා සෝවාන් වෙන්න සීල් රකින්න, මම සෝවාන් වෙන්න සීලය රකින්න. කවුද මම සෝවාන් වෙන්න? මම සෝවාන් වෙන්න තමයි සීල් රකින්න. දැන් මම මෙහෙම සීල් රැක්කේ නැත්නම් මොකද වෙන්නේ? මේ අපාය යනවා. නැත්නම් මේ සීල් රැක්කොත් හොඳ ඒවයි විපාක දිව්‍ය ලෝක යනවා. දැන් බලන්න ඔතන සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද? හැබැයි තව පැත්තකින් කියනවා මේ කුසලයයි කුසල මූලයයි දන්නවනะ, අකුසලයයි අකුසල මූලයයි දන්නවනะ, ඒ සාසෝති සම්මා දිට්ඨි, ඒ සම්මා දිට්ඨියටපත් සම්මා දිට්ඨිය තියෙනවා. ඒකට බලන්න මේ කරුණු කොච්චර සියුම්ද කියන එක. දැන් මම සිරක් මම සෝවාන් වෙන සිරකින කොට සක්කාය දිට්ඨිය තියනවද නැද්ද? දැන් අපි එයාගේ සීල රැකුණාට මම කියන එකෙන් නිදෙයිද ඉතර වෙයිද? අයිස්පත්ෙන් කියනවා මේ කුසලය කුසල මූලයේ අකුසලය අකුසල මූලයේ දැනගන්න එක සම්මා දිට්ඨිය කියලා. ඉතින් මේවා අර මේ ප්‍රඥාවෙන්ම විමසන්න ඕන තැන්. ඒ යෝනිසෝ මනසිකාරය කියන එක දැන් දහම ඇහෙනකොට අපේ තේරුමට ගලපගත්ත පළියටම යෝනිසෝ මනසිකාරය වෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕන මේක අපිට ආපු අදහසක්ද නැද්ද කියන පැත්තත් නිතර මේ හිතන්න ඕන තැනක්. පෙරවන් සරණයි.
ඒ දුක් ප්‍රවේ අපි අතටම අර මේ ප්‍රතිපදාවක් කියන්නේ කරන්න දෙයක් කරන්න කරන්න දෙයක් එහෙම අපි කන්ෆියුස් වෙනවා නේද? ඒ කියන්නේ අතටම මේ මොකද අතටම කරන්න ඕන මොකද අතටම කියන්නේ කොහොමද මේක වඩන්නේ කියන ප්‍රශ්නයක් මතුවෙනවා නේ. අර දැන් අපි ගත්තොත් එහෙම දැන් ආදර කලමුතු වරම් පුත් ඒ කියන්නේ පුතජන කට්ටියත් ධර්ම මාර්ගයේ කෙලවරට යනකොට ඒ කියන්නේ රූපය ඉක්මවලා පටවියපතිජෝ වායෝ කියන ස්වභාවයෙන් හරි කොලා එහෙම නැත්නම් රූපී මට්ටමට ගිහිල්ලා ඊට පස්සේ අරූප මට්ටමට ඇවිල්ලා ওই ටික තමයි ධර්මය අවබෝධ වෙච්ච නැති කෙනෙකුත් කරන්නේ ওই ටික. ධර්මය අවබෝධ වුණාට පස්සෙත් ඇත්තටම එළියෙන් බලන කෙනෙකුට පේන්නේ ඒ ටික නැති කරගෙන යනවා. ඒ කියන්නේ මේ කාම රූපෙට තියෙන කාමයන් ටික හිඟල්ලා ඒ රූපී භවකට ගිහිල්ලා ඊට පස්සේ ඒකෙන් රූපී භවෙ රූපයෙන් අරූප භවකට මේ රූපී භවත් එතනින් ඉක්මවන ගතියක් තමයි ධර්මෙ ගියත් නැතත් පිටින් බලන කෙනෙක්ට පේන්නේ. එතකොට මේ දෙකේ වෙනස ඒ කියන්නේ සාමාන්‍යයෙන් පළවෙනි ඥානෙන් අටවෙනි ඥානෙ දක්වා ඒ කියන්නේ සංඥා සංඥා දක්වා යන කෙනෙකුයි අවබෝධ කරගෙන එකින් එක අයින් කරගෙන යන මේ කෙනෙකු අතර වෙනසක් පිටින් බලන කෙනෙකුට පේන්නේ නැහැ. එතකොට අපි ධර්මය යන කෙනෙක් විදිහට මේ දෙකේ වෙනස ඒ කියන්නේ මට මේ ලෞකික දැනයක් නෙවෙයි වැඩින්නේ. එහෙම නැත්නම් මට මේ ලෞකික දැනයක් නෙවෙයි මම දැන් අයින් කරන්නේ. එහෙම නැත්නම් අනේ වගේ අපි කොහොමද අපිට කන්ෆර්ම් කරගන්නේ මේ ඇත්තටම අපි අවබෝධයෙන් තමයි මේ දේ යන්නේ කියලා? ඒ කියන්නේ ලෞකික පිටචන මට්ටම ඉක්මවා කියපු දාර්ශනිකින් තමයි අපි මේ දේවල් කරන්නේ කියන එකේ නිට්ටාවකට එන්නේ. ඒ කියන්නේ අවබෝධයකට එන්නේ කොහොමද කියන එක ඒ දෙකේ අතර වෙනස පොඩ්ඩක් දැනගන්න කොහොමද කියන එක අපි බලන්න පොඩ්ඩක් ඉස්සර කරලා දෙන්න පුළුවන් නම් බොහොම තේරෙන්නේ.
අපි දැන් ඒ සමාධියක් වඩාගෙන යනකොට ධාන වැඩෙනකොට හිත එකඟ වෙලා ඉතින් ඒ රූපාවචර ධාන වෙන්න පුළුවන් අරූපාවචර ධාන වෙන්න පුළුවන්. ඒවා වැඩෙනකොට දැන් රූපාවචර මට්ටම කියන්නේ කාම භූමිය ඉක්මවා ගිහිල්ලා ඉක්මවා ගිහින් කියන්නේ ඒ යටපත් වෙලාමයි රූපාවචර වෙන්නේ. ඒ රූප භූමිය යටපත් වෙලයි අරූපාවචර මට්ටම වෙන්නේ. ඒ ඒවා ධාන වැඩෙනකොට ඉතින් කෙනෙකුට ඒක මේ ඒක එක්තරා නිවනක්. එක්තරා විදිහට සාපේක්ෂ නිවනක්. ඒ ධ්‍යානයකට සමය දීලා ඉන්නකොට. හැබැයි ඔය ගැටලුව ඉන්නේ මේක දැන් ආර්ය මාර්ගයද නැද්ද කියන පැත්ත. සම්මා දිට්ඨිය කියන එක මුල් වෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ දැන්. සම්මා දිට්ඨිය තියෙන කෙනාගේ ධ්‍යානයයි සම්මා දිට්ඨිය නැති කෙනාගේ ධ්‍යානයයි එහෙන් බැලුවහම ඒක තමයි එකක් ලෝකෙට අයිති අනිත් එක ලෝකෙන් එතර වෙන දර්ශනය. ඒ අර බුදුදහමක් ඇහිලා ඒක දැක්ක නැත්නම් අර ඥානං පස්සන් යථා භූතං මනසකට විතරයි ලෝකෝත්තර දර්ශනය. අනිත් එක්කනා යන්නේම ආත්ම දෘෂ්ටියෙන්මයි. ඒ කියන්නේ මම කරන දෙයක් මම වීරය කරලා මේ ධානයට සමවදින්නවා. නැත්නම් ඒ ධානයේ ඉන්නේ කවුද? කවුද මේ අත්‍යක්ෂි? මමනේ කියන එක දැන් මම නෑ වගේ හිතුණත් හිතලා තියෙන්නේ මට කියන දැනට එනවා. ඒව ධානවල ඉහළට යන්න යන එක තව තව සියුම් ආකාරයෙන් එනවා. ඒ නිසා තමයි දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ කවුරු මොනවා කිව්වත් කොහොම දැනුණත් මේ දහමට විනයට ගලපලා බලන්න කියන පැත්තක් තියෙනවානේ. ඒ අනේ එතන ඉතින් බොහොම පරිස්සමෙන් බලන්න වෙනවා. අපි දහමට ගලපන්න ගියත් Tamanta දහමයට එහෙ නැහැ හැටියට ගලපන්න ගියාම අපහු දහමටත් ගැළපිලා පේනවා මේ අද්දකින් ටික. ඒ වයි තමයි ගොඩාක් විමසිලිමත් වෙන්න ඕන, පරිස්සම් වෙන්න ඕන. ඒ නිසා තමයි මේව අර නුවණැත්තන් එක්ක ඒවා සාකච්ඡා කරන්න කියන කොටසකුත් තියෙනවානේ. Tamantaම වැටහෙන එත විතරක් නෙවෙයි මේවයි ඒ කාලාම සූත්‍රයේ හොඳට පෙන්නනවා. මේවා කවුවත් කිව්ව පල්ලියට පොතේ තිබුණ පල්ලියට පිළිගන්න එපා. මේක ඊටත් වඩා සියුම්. මේක ශ්‍රද්ධාවට වැටුණාට, තර්කයට වැටුණාට, තමන්ගේ රුචියට වැටුණාට, ඊළඟට තමන්ගේ දෘෂ්ටියට වැටුණාට සද්දා රුචි අනුසව ආකාර පරිවිතක්ක දික්ති නිච්ඡානක්ඛන්ති. ආකාර පරිවිතක්කයි දික්ති නිච්ඡානක්ඛන්ති කියන දෘෂ්ටියේ බැසගෙන ඉන්නවා කියන එක දෘෂ්ටියේ ඉන්න කෙනාට තේරෙමන්නේම නැහැ දෘෂ්ටියේ බැසගෙන කියලා. දික්ති නිච්ඡානක්ඛන්ති. හැබැයි ඒ ගතියම ඔය චිකම මේ මාර්ගයට යොමු වෙන්නත් යම් කිසි මට්ටමකට ඕන වෙනවා. ඒ දැන් ශ්‍රද්ධාව කියන එක අත්‍යවශ්‍යයි. ශ්‍රද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිට්ඨි නිච්ඡානක්ඛන්ති. ඉතින් ඒවා හරි පැත්තට යොමු වෙන්න නම් ඒක සමාධිත්‍ය පැත්තට එන්නයිනවා. එතකොට දැන් බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ නන්න දකින කෙනාටයි මාර්ගයේ තියෙන්නේ, නදන්න නදකින කෙනාට නෙවෙයි කියන කරුණ. දන්න දකින ඥානං පස්සං යථා භූතං. මේක න අජානතෝ න අපස්සතෝ. නදන්න නදකින කෙනාට මොන විදිහෙන්වත් මෙතෙන්ට එන්න බෑ. නෑ ජානතෝ නෑ පස්ස ජානතෝ හම් වික්කවේ පස්සතෝ ආශ්‍රවණං khයන් වදාන. දන්න දකින කෙනාටයි ආශ්‍රවයශය කරන්න පුළුවන්. නෑ ජානතෝ නෝ අපස්සතෝ. නදන්න නදකින කෙනාට ආශ්‍රවයශය කරන්න පුළුවන් කියලා ඒක තැන වෙන්නේ නෑ. ඒක අර අඟෙන් කිරි දෝනවා වගේ වැඩක්. කොච්චර වීරය කළත් උත්සාහ කළත් ඒකයි. මේක ක්ෂණ සම්පත්තියක්. කියන්නේ බුදු දහමක් කියන එක දහම අහන්න ලැබෙන එක ක්ෂණ සම්පත්තිය. ඒක උනේ නැත්තම් කොච්චර වීරය කළත් මගඵල ලැබෙන්නේ නැවි කියන්නේ. ලෞකික ධාන ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකෙට ඉති ධාන ලැබෙන්න පුළුවන්. දිව්‍ය ලෝකේ යන්න, බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් මට්ටමකට මනස වැඩෙන්න පුළුවන්. සතර බ්‍රහ්ම විහරණ වැඩෙන්න පුළුවන්. ඒක නිවන් මාර්ගය කියලා හිතුවොත් ඉතින් ඒකේ බොහොම පරිස්සම් වෙන්න ඕන දැන් ටිකක් තියෙනවා. ඉතින් අපිට බ්‍රහ්ම විහරණේවා කියලා හිතෙන්නෙම නිවන් මාර්ගය කියලානේ. කොච්චර හොඳට මෛත්‍රියද කොච්චර හොඳට මේවද කියන එක. ඒවා වෙන්න ඕන තැන් කියද එක තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඒ කොහොම නුවණකින් විමසන්න ඕන. අර ධම්ම විචක්ෂණය කියන එක ඉතින් ඒකත් බොහොම සියුම් දෙයක් කියන එක තමයි මතක් කරන්න වෙන්නේ. පෙරවන් සරණයි.
රවි මහත්මයා මට මෙහෙම හිතෙනවා දැන් ඇත්තටම ඒ කියන්නේ දැන් ඒක නිසානේ අපිට කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුර නිතරම අපිට අවශ්‍යයි කියලා කියන්නේ නේද? ඒ කියන්නේ අපි වැරදි මාර්ගේ යනවා නම් ඒක නිවැරදි කරගන්න අවශ්‍යයි. අවශ්‍යයිනේ. එතකොට ඒ කියන්නේ හරි කල්යාණ මිත්‍රයෙක් ඉන්නත් ඕනේ. ඒකට අනිත් එක මට ආයි අර හිතුනේ මේ දැන් සීලය කියන එක අපිට ගොඩක් උපනිෂ්ඨේ වෙනව නේද? සමාධිය වගේ ඒ වගේ දේවල්. ඒ කියන්නේ දැන් අපි මේ ඉන්ද්‍රිය ධර්ම ටිකක් වැඩෙන්න ඕනේනේ මේ එක්කම. එතකොට මේ සමාධිය වගේ ඇති කරගන්නයි. ඒ කියන්නේ සමාධිය ඇති වුණොත් තමයි අපිට අර යෝනිසෝමනසිකාරයක් හරියටම මේ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ මට හිතෙනවා මේ සීලයත් ඒ පැත්තෙන් බලනකොට වැදගත් වෙනව නේද කියලා. තිරුවන් සරණයි.
ඔව් සමාධිය අවශ්‍යයි. සමාධිය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මොකද නීවරණ යටපත් වෙන මනසකටමනේ දහම දකින්න පුළුවන්න්නේ. නීවරණ යටපත් වුණ මනසකටයි දහම දකින්න වෙන්නේ. ඉතින් සමාධිය අත්‍යවශ්‍යයි. එහෙනම් සමාධිය වඩන්න උත්සාහ කරන්න ඕන. ඒක ලෞකික වුණත් ලෝකෝත්තර වුණත් සමාධිය වඩන එකේ ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඒක මේ තේරුම් ගන්න ඕන. ඒ පැත්ත බොහොම මේ අත්‍යවශ්‍ය කරුණක්. සමාධිය කියන එක අත්‍යවශ්‍යයි. ඉතින් ඒ දැන් සීලය කියන එක අවශ්‍ය වෙන්න පුළුවන්. සමාධිය ඒ චිත්ත ඒකාග්‍රතාවය කියන එක කරන්නම ඕන දෙයක්. හැබැයි ගැටලුව තියෙන්නේ මේක ආර්ය මාර්ගෙත් ධ්‍යාන තියෙනවා, ආර්ය නවන පැත්තෙත් ධ්‍යාන තියෙනවා. කියන්නේ සම්මාදිට්ඨිය ඇතුවත් ධ්‍යාන වැඩෙන්න පුළුවන්, සම්මාදිට්ඨිය නැතුවත් ධ්‍යාන වැඩෙන්න පුළුවන්. අපි දන්නවනේ ආලාර කාලානුද්ද කරම් පුත්ත එහෙම ධ්‍යාන වඩලා හොඳ ඍද්ධිබල ලබාගත්තුවයි කියලා. ඒ තුමන්ලා දැන් සියෝ කතා කරන සාමාන්‍ය මට්ටමකට වඩා බොහොම ඉහළය. හැබැයි වෙනස උනේ මේ සම්මාදිට්ඨිය පැත්ත දහම ඇහුණද නැද්ද? ඒක අපිට හිතෙනවා ඒගොල්ලෝ ධ්‍යාන වැඩුවට ඒගොල්ලෝ මේ අනිත්‍ය දන්නේ නැහැ, දුක දන්නේ නැහැ, අනාත්මය දන්නේ. ඒක අපිට මේ මට්ටමට හිතෙන එකක්. සමහර වෙලාවට අපි අනිත්‍ය කියලා කියන්නේ සමහරට ඒගොල්ලෝ කතා කරපු අනිත්‍ය මට්ටමටවත් ගිහිල්ලා නැහැ. අනාත්ම මට්ටම හිතාගන්නත් බැරි ස්වභාවයක්. ඒකයි දැන් අපේ විඥානෙට අහුවෙන එක ඇත්ත කියලා හිතෙනවා. ඒකත් මේකත් විඥාණයෙන් කියපු දෙයක්. මේ ආයතන හයට ගෝචර වුණ ස්වභාවයක්. ආයතන හය කියනකොට මනසත් ආයතනයක්. ඒක අමතක කරන්න එපා. මන ධම්ම මනෝ විඥාන කියන්නේ සල ආයතන වලින් එකක්මයි. ඒක ආයතන අයිති කාටද? මායයට. ඊළඟට ඊකේ විඥානය කියන්නේ මායාකාරය. ඒවා බොහොම සියම් තැන් මේ තේරුම් ගන්න තියෙන. ඒකට දැන් ධානය වැදුණා. රූපාවචර මට්ටමේ හිටියා. රූපාවචර මට්ටමේ හිටියා. ඉතින් දැන් බලන්න රූපාවචර කියනකොට කාම භූමිය යටපත් වෙනානේ. අරූපාවචර කියනකොට රූප භූමිය මට්ටමත් යටපත් වෙනවා. ඒ කොච්චර සියුම් තත්ත්වද? එහෙම හිටියත් මේ සම්මා දිට්ඨිය කියන එක නැතුව ඒ තත්ත්වවල ඉන්න පුළුවන්. ඒකයි මේ ක්ෂණ සම්පත්තිය කියන එක ඒක සුළුකොට දකන්න බැහැ අපිට. කියන්නේ දහමක් අහන්න ලැබෙන එක එහෙම කාලෙකයි මේ ඉපදුනේ කියන එක. ඒ හින්දා ඒ ධර්ම විමසීම අනිවාර්යෙන් කෙරෙන්න ඕන. ඒ කියන්නේ උත්සාහ කරන්න එපා කියන එක නෙමෙයි. ඒවා කරන්න ඕන පුළුවන් තරම් වීර්යයක් වඩලා මේ සමාධි වර්ධන එක, මේ සිහිය පිහිටන එක ඒවා කරන්න ඕන. හැබැයි අර පැත්ත අමතක කළොත් මේ ලැබුණ අවස්ථාව මගහැරෙන්න පුළුවන්. ඒ ඒවා ධර්මත විනයට ගලපලම බලන්න කියන මේ බුද්ධ උපදේශයක් තියෙනවානේ. ඒ සඳහා බුද්ධ දේශනාව මොකක්ද කියන එක දැනගන්නත් වෙනවා. ඉතින් මේක අර මේ සමාධි ධ්‍යාන වඩාගෙන ගියාට ඉගේ අවබෝධ වෙන එකක් නන්නේ. මොකද එහෙම වුණා නම් බුදුරජාණන් වහන්සේට කලිනුත් ඒ මඟපල් ලැබුවා ඉන්නවනේ. ඒකෙදි දැන් අද කාලේ හුඟක් වෙලාවට මේ වඩනවා කිව්වට ඊමත්යන් වලට උත්සාහයක් දරන වීරිය කරන අයද ඒක අනිත් පැයෙන් නෙමෙයි මේ Tamanට ගලපලා බලන්නයි කියන්නේ. මොකද අපි ප්‍රමාද වුණොත් මේ ධහම මග ඇරෙනවා. ඒ එතන බොහෝම නුවණක් ඇතුව ප්‍රඥාවන්තයන් තමයි ධහම තියෙන්නේ කියන පැත්තකුත් තියෙනවානේ. ඒක සාමාන්‍ය හිතන දැනුමවත් බුද්ධියවත් නෙමෙයි, එතනින් එහාට ගිය පැත්තක් තියෙනවා. ඒවා මේ බොහොම පරිස්සමින් විමසන්න ඒ ධම්ම විචක්ෂණය කියන එක. එතකොට මේකේ තියෙන ශ්‍රද්ධා රුචි අනුස්සව ආකාර පරිසක්ක දිට්ඨි නිච්ඡානක්කන්ති ඒවට අහු වෙනවා නම් තාම ධම නිවි. ඒක හරි සියුම්. එතන තමන් හිතන ආකාරයට ගැළපෙනවා නම් ඒක ධම නිවි. තමන් ඉන්න මතයකට ගැළපෙනවා නම් ඒකත් ධම නෙවෙයි. ඒවා ඉක්මවා යන තැන ශ්‍රද්ධාවට මේක අහු වෙනවා නම් ඒකත් ධම නෙවෙයි. ඒක ශ්‍රද්ධාව මූලික වුණාට ඒ ගැඹුරට යනකොට ඒවා ඉක්මවා යන පැත්තක් කියලා මේක පෙන්නනවා. ඒවා හරිය අමාරුයි මේ සාමාන්‍ය මනසකට තේරුම් ගන්න. මොකද අපි හිතන විදිහට ගැළපෙන විදිහටයි මේකයි කොහොම වෙනසක් තියෙනවා.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිංගාවේ මහත්මයා.